ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයට ප්‍රථම ඉතා කෙටි පැහැදිලි කිරීමක් විපක්ෂ නායකතුමා විනාඩි 3ක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බොහොම කාරුණිකව මම ඉල්ලීමක් කරනවා විනාඩි 3ක් මදි වෙයි. ඒත් මම ඔබතුමාගේ ඉල්ලීම පරිදි මම බොහොම කෙටියෙන් මේ කාරණාව ඉදිරිපත් කරනම්. ගරු කතානායකතුමනි, මේ අවුරුද්දේ ජූනි මාසයේ සිට දෙසැම්බර් දක්වා බොරතෙල් බැරල් මිලියන 4.2ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කොරල් එනර්ජි නැමැති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමට ලබා දීමට පසුගිය සතියේ කැබිනට් අනුමැතිය ලැබුණා. හැබැයි පෙරේදා නැවතත් බොරතෙල් තොගයක් මිලදී ගැනීම සඳහා බලශක්තිය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම ටෙන්ඩර් ක්‍රියාවලියෙන් පිට. එතකොට අත්හදා බැලීමක් ලෙස ෆෝර්චුටි ජෙනරල් ට්‍රේඩින් නැමැති එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වෙනත් සමාගමකින් බොරතෙල් බැරල් ලක්ෂ 7ක් ගෙන්වීමට යෝජනා කරනවා. මේක අත්හදා බැලීමක්ලු. අත්හදා බැලීම මත වසරක කාලයක් ගිවිසුම් ගතවීමටත් කැබිනට් අනුමැතිය ලබා දීලා. එතකොට මේ අර්බුදකාරී තත්ත්වය නිසා ණය සහන පදනමට බොරතෙල් සපයන කිසිවෙකු නොමැති කියලා මේ ගනුදෙනුව වඩාත් සහනදායී එකක් කියලා ගරු අමාත්‍යතුමා දන්වලා තියෙනවා අපේ ගාමිණී ලොකුගේ මැතිතුමා. ඒ අනුව අදාළ මිලදී ගැනීම සඳහා ඩොලර් වලින් 50%කුත් රුපියල් වලින් 50%කුත් ගෙවන්නට කටයුතු කරන්නට එකඟතාවයකට අනුමැතිය ලැබිලා තිබෙනවා. රුපියල් වලින් කරන ගෙවීම වහාම ගෙවීමේ පදනම මත ඔෆ්ෂෝ සමාගමක අක්වෙරළ සමාගමක ගිණුමකට බැර කළ යුතු අතර ඩොලර් වලින් කරන ගෙවීම් මාරු කළ හැකි ණයවර ලිපියකින් දින 200ක් ඇතුළත මේක ගෙවන්නට ඕන. බරපතල ප්‍රශ්නයක් ගරු නියෝජ කතානායකතුමනි, මොකද්ද මේ ඔෆ්ෂෝ සමාගම? මොකද්ද මේ ගනුදෙනුව? කෝ විනිවිද භාවය? කෝ ප්‍රසම්පාදන ක්‍රමවේදය? මේ වගේ ගනුදෙනු ක්‍රියාත්මක වෙන්නේ අපේ රටේ අහිංසක ජනතාව අර පෝලිං වල ඉන්න මොහොතක. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා කැබිනට් අනුමැතියක අනුමතත් කරලා තියෙනවා ඩෝනියර් නිරීක්ෂණ යානා දෙකක් ප්‍රධානය කිරීම පිරික්සුම් සහ බේරා ගැනීම සඳහා අනන්‍ය ආර්ථික කලාපේ නිරීක්ෂණය කරන්න. ඒ වගේම ටොන් 4000ක පාවෙන තටාංගයක් ඒකත් ප්‍රධානය. සමුද්‍රීය මුදවා ගැනීම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට සහය දීම සඳහා ස්ථානයක් නිර්මාණය කිරීම. ඒ වගේම ඩිජිටල් රාමුවක් සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීම. මෙන්න මේ වගේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විවිධ විදේශීය ගනුදෙනු සිදුවෙනවා. සමහරක් ඒවා ප්‍රධාන, සමහරක් ඒවා රාජ්‍ය අරමුදල් සහ විදේශීය අරමුදල් එක්ක ඒකාබද්ධව ක්‍රියාත්මක වෙන වැඩසටහන. මං කරුණු දෙකක් කියන්න කැමති නියෝජ්‍ය කතානායකතුමනි.
ඔබතුමා නිම කරනවා හොඳයි.
එහෙමයි. එතකොට අද රටේ අවශ්‍යතාවය මොකද්ද? රටේ මිනිසුන්ගේ ඉල්ලුම මොකද්ද? මිනිස්සු ඉල්ලනවා තෙල් ටික, භූමි තෙල් ටික, ඩීසල් ටික, පෙට්‍රල් ටික. පෝලිං වල ඉන්නේ නැතුව මිනිස්සු ඉල්ලනවා ගෑස් ටික. පෝලිං වල ඉන්නේ නැතුව මිනිස්සු ඉල්ලනවා කිරිපිටි ටික. මිනිස්සු ඉල්ලනවා බඩු මිල අඩු කරන්න. මිනිස්සු ඉල්ලනවා පෝර ටික වගා කරන්න. මිනිස්සු ඉල්ලනවා, ඔබතුමා දන්නවද, මුදල් රාජ්‍ය අමතිවරයෙක් හැටියට හිටපු මේ රටේ කුඩාසා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත දසදහස් ගණනක් අද කඩාවැටිලා. අර පරාටේ නීතිය ක්‍රියාත්මක කරලා ඒ අය අර ඇපේට තිබූ සියලුම දේවල්
නිමා කරන්න
වෙන්දේසි කරන්න හදලා. ඉතින් මං අහන්නේ මේ රටේ අවශ්‍යතාවයේ තියෙනකොට ගෑස් වලට, තෙල් වලට, කිරිපිටි වලට කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත ශක්තිමත් කිරීම, මිනිස්සුන්ට ජීවත් වීමේ අයිතිය ලබා දීම, මිනිස්සුන්ට ආර්ථික ශක්තිය ලබා දීම, බඩු මිල අඩු කිරීම, අඩුම ගානේ පාසල් යන දූ දරුවන්ගේ වාර විභාග වලට කඩදාසි ටික ලබා දීම, අන්ධකාරයේ ඉන්නේ නැතුව විදුලිය ලබා දී ආලෝකයක් ලබා දීම. හැබැයි ඒව නැතුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඩෝනියර් නිරීක්ෂණ යානා දෙක ප්‍රධානය කිරීම. ඇයි අපිට ඉල්ලන්න බැරි ඩෝනියර් පරීක්ෂණ යානාව ප්‍රධානයක් නැතුව ඇයි අපිට තෙල් ටික ප්‍රධානය කරන්න කියන්න බැරි? මොකද්ද මේ ඩෝනියර් යානා
නිමා කරන්නේ?
ඇයි අපි මේ පාවෙන තටාංගයක් ප්‍රධානය කරන්න යනකොට ඇයි අපිට ඉල්ලන්න බැරි ගෑස් ප්‍රශ්නයට ප්‍රධානයක්? මං අහන්නේ මේක එක පැත්තකින් ජාතික ආරක්ෂාවට බරපතල ප්‍රශ්නයක්. මේ අපේ රට ගරු කතා නියත කතාන්තාව
පොඩි
වෙලාවක් දෙන්න. මේ අපේ රට අද වෙන්දේ ශ්‍රීලන්තයක් කරලා අද භූ ගෝලීය දේශපාලන අරගලවල ඒ තරංග ක්‍රියාත්මක වන ෂේම භූමියක් කරලා අද දැන් අපේ රට වෙන්දේසි වෙනවා. ඉඩම් වෙන්දේසි වෙනවා, සම්පත් වෙන්දේසි වෙනවා, අහස වෙන්දේසි වෙනවා, සමුද්‍රයේ වෙන්දේසි වෙනවා, දේපළ වෙන්දේසි වෙනවා, අවසානයේ රටේ 120,000 ජනතාව වෙන්දේසි කරයි. මං ඉල්ලීමක් කරනවා මේ ඩ්‍රෝනියර් නිරීක්ෂණ දෙකක් නෙමෙයි ප්‍රධානය කරන්න ඕන. මිනිසුන්ට ජීවත් වීමේ අයිතිය තෙල් ටික ප්‍රධානය කරන්න, ගෑස් ටික ප්‍රධානය කරන්න, කිරිපිටි ටික ප්‍රධානය කරන්න. කරුණා කරලා මං නියෝජ්‍ය කතානායකතුමාගේ අවධානය යොමු කරනවා. මේක මේ කැබිනට් එකට ආපු පත්‍රිකා.
හොඳයි, බොහොම ස්තුතියි.
පත්‍රිකා අංක 36, 37, 38, 39, 43 මේ ඔක්කොම අස්සේ මේ නොදන්න සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රමවේදයේ උල්ලංඝනය කරලා මේ මෙච්චර හානියක් සිදු වෙන මොහොතක මේ තෙල් වලිනුත් ගහන්න හදනවනේ.
හොඳයි, නිමා කරන්න.
මේක නතර කරන්න.
හොඳයි, බොහොම
ස්තුතියි. මං ඉල්ලීමක් කරනවා.
හොඳයි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භය.
පණිවිඩ සර් ඔබතුමාගේ අවසරය පරිදි ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කෙරුවා. වඩා හොඳ 27-2 යටතේ ඔය ප්‍රශ්න ටික ඇහුවනම් අපිටත් ආණ්ඩුවක් හැටියට උත්තර දෙන්න පුළුවන්. දැන් එතුම අලුත් දෙයක් පටන් අරන් දෙනවා ඊයේ. අදත් පටන් ගත්තා, හොඳයි. ඒකයි මම කියන්නේ එතුම ඉන්න ඕනි කියලා. අපි ආණ්ඩුවක් හැටියට එතුම ඉඳලා ඔහොම හරි කතා කරලා රැකෙනවා නම් හොඳයි. හැබැයි ඔය ඉන්න අනිත් අය ටිකත් ගෙන ගන්න. ඔය අර උසෙක් කෙනා හැම නැති උනට කමක් නැහැ. ඒ නිසා අපි කියනවා ඔබතුමා තෙල් ගේන එක ගැන දැන් කියනවා තෙල් වල හොරකමක් එන්න යනවා කියලා. ඔබතුමාලගේ විපක්ෂයේ එක වෙලාවකට කියනවා තෙල් ගේන්න කෑස් නෑ කියනවා. ඒතර ඔබතුමා මම දැක්කා ඔබතුමාගේ අර උද්දෝෂණය කියනවා රටවල් තුනකින් ගෑසුයි තෙලුයි දෙන්න. ඉතින් ඔබතුමා අද ස්වර පාර්ශ්වයට සමුළුවට ගිහිල්ලා ওই රටවල් තුනේ ඔබතුමා තෙල් ගෙනල් දුන්නොත් ඔබතුමාට ලොකු ජයග්‍රහණයක් නේද? මිනිස්සු කොච්චර ඔබතුමාට ගරු කරයිද? ඔබතුමාට කියයි රටට ආදරය කරන ජනතාවට ආදරය කරන විපක්ෂ නායකයෙක් දේශපාලන ભેදකින් තොරව තමන්ගේ රටේ ජනතාව ආරක්ෂා කරන්න බොහොම කැපවීමෙන් ඒ ගෞරවය ඔබතුමා ගන්න. ඉතින් ඔබතුමාට ඒ රටවල් තුන තියෙනවා නම් ඉක්මනින් මේ ඒ ටික උදව් කරන්න ගිහිල්ලා ඒක උදව් කරොත් හොඳයි. මම මේ බොහොම සද්භාවයෙන් කියන්නේ මේ තරහට නෙමෙයි. ඉතින් අපි එකතු වෙන්න එපා. මේ ඔබතුමාගේ ශක්තියක් තියෙනවා නම් එහෙමයි රටවල් තුන ඔබතුමා කවද බලයට එයිද දන්නේ නැහනේ. ඉතින් ඔබතුමාට බලය නැති කාලේ හරි මේ රටේ මිනිස්සුන්ට මෙහෙම වැඩක් කරන්න පුළුවන් නම් ඊටමත් හොඳ දෙයක්. ඉතින් ඔබතුමාගේ ඊටමත් ගෞරවයෙන් ඉල්ලනවා උදව් කරන්න. ඒක හොඳයි, ඔබතුමාටත් හොඳයි. බණ්ඩාරනායක මැතිනි උදව් කරපු කාලයක් තිබුණා. ජය ජයවර්ධන මහත්තයාට, ඔබතුමාගේ පියාට, මේ ජේවිපි රස්සේ දිනකොට ඔය විපාය. ඉතින් කාලය එනවා. ඒවල ඔබතුමා ලකුණු දාගත්තොත් අපිට කිසිම ගැටලුවක් නැහැ. එහෙම තියෙනවා නම් ගෙනල්ලා දෙන්න. ඒක මිනිස්සු කියයි ප්‍රේමදාස මහත්තයා දක්ෂයෙක්. එතුමා දේශපාලන වේදකින් තොරව මේ රටවල්ලට ගිහිල්ලා අපිට තෙල් ප්‍රශ්නේ විසඳුවා, ගෝඨාභය ජනාධිපතිවට බැරි වුණා, ගෑස් ප්‍රශ්නේ විසඳුවා, ගෝඨාභය ජනාධිපතිවට බැරි වුණා. ඉතින් ඒ ගෞරවය ගන්න ඔබතුමා. අපිට විරුද්ධ නැහැ. හැබැයි මං ගෙල්ලිමක් කරනවා 27-2 යටතේ ඔබතුමාට අහන්න අපි උත්තර දෙන්න. උත්තර නොදී ඉන්නේ නැහැ. කොහොම ඉස්සුදී නුරිය.
හොඳයි, අපි නවත්තුමු විපක්ෂ නායකතුමාට දවස් වැඩ එහෙම අවසන් කරන්න. හොඳයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
ඉතාම කෙටියෙන් අපේ
මම යෝජනා කරන අපේ ගරු ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට මම මේ මතු කරපු ගැටළු වලට පිළිතුරක් හෙට දවසේ ලබා දෙන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක්
නැහැ.
ඒ වගේ මම සතුටු වෙනවා එතුමාගේ අදහස් වලින්ම ආණ්ඩුවට බෑ අපිට පුළුවන් කියන එකක් දැන් පිළිගත්තා. හැබැයි මෙහෙමයි දැන් මේ ඒ රටවල් ලෑස්ති නෑ මේ වඳ කොත්තු වඳ සැක්කම්
වඳ
මේවා කළා ජාතිවාදයේ
වපුරලා
මේ රට විනාශ කරපු ආණ්ඩුත් එක්ක ගනුදෙනු කරන්න ඒගොල්ලෝ ලෑස්ති නැහැ.
හොඳයි,
ඒගොල්ලෝ ලෑස්ති අපිත් එක්ක ගනුදෙනු කරන්න.
හොඳයි, බොහොම ස්තුතියි
ඔබතුමාට. ප්‍රධාන වැඩ බැරි නම්
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භය. ඔව් සංවිධායකතුමා, ඉවර කරන්න මේ
වාදය. ඉවර කරන්න
මේ වාදය.
කියන්න යන්නේ මම විවාදෙට යන්න කැමති නෑ. දැන් එතුමා තමයි ආරම්භ කරුවේ.
මට
දුන්න දැන් මටත්
අවස්ථාවක්
එක දෙයක් මතක් කරනවා. එතුමා කියනවා අපේ රජියත් එක්ක මේ වදකොත්තුයි අරවයි මේවා හින්දායි රටවල් වැඩ කරන. ඔබතුමා ගෞරවය ගන්නකෝ. ඔබතුමා කවද බලයට එයිද කියලා දන්නේ නැහනේ. ඒ වුණත් සදාකල් මේ මේ ප්‍රශ්නේ දින වෙලාවේදී අපි අදක්ෂද දක්ෂද ගරු නියෝජ හදානායකතුමනි අපි අපි ඔබතුමා අහගෙන ඉන්නේ නැහනේ. දැන් නියෝජ හදාන අපි එතුමා කියන හැමදේම අපි අහගෙන හිටියා. දැන් අපි කතා කරනකොට එතුමාලා කෑ ගහලා ඒක යටපත් කරනවා. හරි.
දැන් නිමා කරන්න.
නියෝජ හදානායකතුමනි මම කියන්නේ අදක්ෂද දක්ෂද කියන එක තීන්දුව කරන්නේ මැතිවරණයකදී. අපි මැතිවරණය තිබ්බහම බලමු කවුද අදක්ෂද දක්ෂද කියලා ජනතාව තීන්දුව කරුවා නම් දැන් මැතිවරණ දෙකදී. ඒ නිසා අපි කියන්නේ තමුන්නාංශයේට අභියෝග කරනවා. පුළුවන් නම් අපේ අදක්ෂකම් ඔක්කොම අපි තීන්දුව කරමු පස්සේ ජනතාවට දෙන්න. පුළුවන් නම් ඔබතුමා ගේන්නකෝ ඔය කියන ඔබතුමා කියන්නකෝ ඒකේ ගෞරවය ඔබතුමාට හම් වෙන්න කියලා.
හරි අපි මේ විවාදෙ නිමා කරන්න.
පුළුවන් නම් ගේන්න කියලා.
දැන් වැඩ කටයුතු ආරම්භ කරන්න අමාත්‍යතුමා බලලා ඉන්නවා. ඔබතුමා නිමා කරන්න. දැන් ඔබතුමාට ආපහු පිළිතුරු විපක්ෂ නායකතුමා.
එමයි.
ඉවර කරන්න.
ගරු කතානායක ගරු කතානායකතුමනි මේ සභාවේ මයික්‍රොෆෝනය හසුරවන නිලධාරින්ට මොනවා හරි ලෙඩක් තියෙනවා.
නෑ ඔබතුමා
ඒක මොකද මගේ අදහස් ඉදිරිපත් කරන්නට පෙර ඉබේටම අපේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ මයික් එක ඔන් වෙනවා මගේ එක ඔෆ් වෙලා. මම හිතන්නේ එතනත් පොඩි ලෙඩක් තියෙනවා.
ඔබතුමා නිමා කරන්න.
මම හිතන්නේ ඒගොල්ලන්ටත් අර මේ තුන්වෙනි ඩෝස් එක නොලැබෙලා ඇති. ඒක වෙන්නේ නැති.
මම
මේ ඔබතුමාට කියන්න කැමතියි ගරු ජොන්සන් මැතිතුමාට ඔය මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන අදහස් කරුණා කරලා මේ මෙතනින් එළියට ගිහිල්ලා අර කෝලිමේ ඉන්න ජනතාව
හොඳයි අපි නිමා කරමු
ඉදිරිපත් කරන්නකෝ බලන්න
නිමා කරමු
ඒක ඉදිරිපත් කරන්නකෝ ඒ දේ
කරන්නකෝ
මම ඉවර නෑ ගරු නියෝජ කතානායකතුමනි
අද ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ කරන්න
ඉවර නෑ ගරු නියෝජ කතානායකතුමනි ඔබ මේ ජොන්ස්ටන් මැතිතුමත් බොහොම පළපුරුදු ඇමතිවරේ ඔබතුමත් දන්නවා රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු කිරීමේදී ඒක ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් වෙන්නේ.
හරි ඔබතුමා
කියන ගවර්න්මන්ට් ටු ඔපොසිෂන් නෙමෙයි.
ඒක
ගවර්න්මන්ට් ටු ඒක පොඩ්ඩක් අවබෝධ කරගන්න.
හොඳයි.
ඉතින් ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් ඩිස්කෂන්ස් කරලා සාකච්ඡා කරලා එතුමාම පිළිගත්තනේ අපිට බෑ ඔබට පුළුවන්.
හරි සංවිධායකතුමා නිමා කරන්න.
සජබෙට පුළුවන්.
සංවිධායකතුමා නිමා කරන්න.
බාර දෙන්න වැඩ දෙන්නන්න.
ගරු නියෝජ කතානායකතුමනි
නිමා කරන්න.
ඉස්සෙල්ලාම අර නිලධාරීන්ට අපි කියනවා මේ මයික් එක හසුරවන්නේ ඔබතුමා. ඔබතුමා තමයි කියන්නේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කෙනෙකුට අරක ඔෆ් වෙන්නේ. එයිද නිලධාරීන් කියනවා ඔයගොල්ලෝ හොඳ හරි වැඩේ කරනවා මේවට බය වෙන්න එපා මේවා තමයි එළියට ඇහැ ගහන්නේ නිලධාරීන් බය කරන්න හදන්නේ නිලධාරීන් සාධාරණ කටයුතු කරන්නේ. හැබැයි මුලසුන තමයි මේ මයික් එක හසුරවන්නේ. විපක්ෂ නායකතුමා කියනකොට මයික් එක වන්නේ ඔබතුමා කියන. හරිද? ගරු නියෝජ
කතානායකතුමනි.
ඒක ඔබතුමා දන්නේ නැහැ. ඒක නම් කඩගාට වෙනවා. ඊළඟ ගරු නියෝජ කතානායකතුමනි මෙතුමා කිව්වා ගාමන් ටු ගාමන් කියලා ඇල්ලලා. ඉතින් ගාමන්ට ගාමන්ටයක් එන්න ගාමන්ටයක් එන්නද මෙතුමාට දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ
තව
සති ගියෝජ කතාවේ තව සති කීපයයි තියෙන්නේ. එතකොට ආපහු මේ මෙතුමා එන කාලේ තෙල් ප්‍රශ්නයක් එන්නේ මේ ප්‍රශ්න ටික අපි විසඳනවා පෝලිං යුගයේ ඉවර කරන්න. එතකොට එතුමා කිව්වා පෝලිමකට ගිහිල්ලා මට කතා කරන්න කියලා. ඔබතුමාට මම මතක් කරා මට ඕන තැනකට යන්න පුළුවන් මේ විපක්ෂ නායකතුමනි මම ඔබතුමාගේ පැත්තෙත් හිටියා. අපි එහෙම නැහැ අපි ජනතාව වෙනුවෙන් පෙනී හිටිනවා අපි කිසිම තැන ඔබතුමාට කියන්නේ හූ තියනවා ගම්වලට යන්න එපා කියලා. පෙරේදත් මම ගාල්ලට ගිහිල්ලා ආවේ එක දහහකට විතර කතා කරලා ආවේ. හයිවේ එකේ නැතුව එහෙනම් ඔබතුමායි පාරේ යන්නද? ආ කොයි පාර දෙන්න කාකපල්ලියට එන්න කියලාද කියන්නේ?
දැන් නිමා කරන්න අමාත්‍යතුමා.
කාකපල්ලියට එන්න කියලාද කියන්නේ?
නිමා කරන්න. හරි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භය. ඔව් වාසුදේව අමාත්‍යතුමා.
ඉදි ප්‍රශ්නයක්.
ඔව් විපක්ෂ නායකතුමා.
අර නියෝජ කතානායකතුමනි
විපක්ෂ නායකතුමා නිමා කරන්න.
අර නියෝජ කතානායකතුමනි.
ඇයි මේකට දිගට පැටලෙන්නේ?
කරුණු දෙකයි කියන්න තියෙන්නේ.
කරුණු දෙකයි කියන්න
තියෙන්නේ. මෙතන අභියෝගයක් කරනවා නම් මයික් එක ඔන් කරපුව එක ඔෆ් කරපුව එක පිළිබඳව මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. CCTV කැමරාස් තියෙනවා.
හොඳයි හොඳයි.
දැන් මේ මොහොතේ කොහොමද මම කතා කරගෙන යනකොට මගේ මයික් එක ඔෆ් වුනේත් මෙතුමගේ මයික් එක ඔන් වුනේත් එක පිළිබඳව CCTV කැමරා තියෙනවා පරීක්ෂා කරලා බලන්න.
හොඳයි.
ඒ වගේම මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ජොන්ස්ටන් මැතිතුමා මෙහෙම ප්‍රකාශයක් කරා අපේ කාලේ එනකොට මේ ප්‍රශ්නේ නැහැ කියලා. ඒ කියන්නේ එතුමා දන්නවා අපේ කාලේ එනවයි කියලා.
හොඳයි වාසුදේව.
අනිවාර්යයෙන්ම අපේ කාලේ එනවා.
ඔබට ස්තුති.
ඒක අනිවාර්යයෙන්ම
මන්ත්‍රීතුමා එතුමා දැන් නිමා කරන්න. ආයෙත් කෙටියෙන් නිමා කරන්න.
නිමා කරන්න රජයට දෙන්න ඕනේ.
විපක්ෂනායකව වාඩි වෙන්න දැන්.
එතුමා කිව්වා මේ මම කිව්ව හින්දා එතුමා හිතනවා කියලා ආණ්ඩුවක් එනවා කියලා. ඉතින් එතුමා එහෙම චූටි ආතල්යක් ගත්තට අපේ ප්‍රශ්නයක් නැහැ ගල්පුවා.
හොඳයි, ඔබතුමාට බොහොම ස්තුතියි. වාසුදේව නානායකාර අමාත්‍යතුමා.
අරු නියෝජකතා නායකතුමනි, අද ඉතා වැදගත් රෙකුලාසි දෙකක් ඉදිරිපත් කරමින් තිබෙනවා ඉදම් සංවර්ධන අමාත්‍යතුමා. මේ රෙකුලාසි දෙක අදාළ වෙන්නේ ඒ ඉදම් සංවර්ධන ආඥාපනතේ අවසාන සංශෝධනයටයි. ඒ සංශෝධනය මගින් මම මේ කාරණය මූලිකව මතු කරන්නේ අපේ ගරු ඇමතිතුමා තමන්ගේ මේ රෙකුලාසි ඉදිරිපත් කරමින් කතා කරන අවස්ථාවේදී මේ ගැන අපට යම් එකඟතාවයක් දුන්නොත් අපට ඒක පහසු වෙන නිසායි. ඒ තමයි මේ බැංකුවට මූල්‍ය ආයතනවලට උකස් තබන මේ ඉඩම් විකිණෙන්න යනකොට ඒ ආණ්ඩුවේ ඉඩම් භාරයකට ඇතුළත් කරගෙන මේ ඉඩම් විශාල ඉඩම් හිමියන්ට යන්නට නොදී කුඩා ඉඩම් හිමියන්ගේ අයිතියෙහි භුක්තියෙහි සන්තකයේ තබා ගන්නට පුළුවන් වෙන විදිහේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඉන්දියාවෙත් තියෙනවා ඉඩම් භාරයක්. එතකොට අපේ ඇමතිතුමා කියනවා නම් අපිට එවැනි ඉඩම් භාරයක් ඇති කිරීම සඳහා මේ පනත නැවත සංශෝධනය කළා ඒ අනුව රෙකුලාසි ගේනවායි කියලා අපට ලොකු සැනසීමක් එබඳු ඉදිරි වැඩපිළිවෙලක් ගැන මේ රටට කියන්න ලැබෙනවා නම් මම ඉල්ලා හිටිනවා එතුමාගෙන් ඒ පිළිබඳව ප්‍රකාශයක් කරන්න කියලා.
ඔව්, ඉදම් සංවර්ධන ආඥාපනතේ යටතේ රෙකුලාසි ගරු චන්දසේන අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින න්‍යාය පත්‍රයේ දිනට නියමිත කටයුතු වලට අදාළ විෂයාංක 1 සහ 2 මම ඉදිරිපත් කරනවා. ඉඩම් සංවර්ධන ආඥාපනතේ 11 වන ඡේදයේ 155, 156, 157, 158 වගන්ති වලින් රෙගුලාසි පැනවීම සඳහා මා වෙත බලය පැවරී ඇත. බෙදා දෙනු ලබන රජයේ ඉඩම් වල අවම අනුබෙදුම් සීමාව 1985 වර්ෂයේ ඉඩම් නියෝග 115 මගින් නිර්ණය කර තිබුණා. මෙම තත්ත්වයන් වර්තමාන ඉඩම් පරිහරණ රටාව දිසා බලන විට කොමන අයුරකින්වත් ප්‍රායෝගිකව වෙන්නේ නැහැ. මෙහිදී ඇති වී තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ දෙවන තුන්වල පරම්පරාවල දරුවන්ට ඉඩම් කොටස් අයිතිය ලබා දීම අසීරු වීමත් සමග ඉඩම් ආරවුල් ඇතිවීමයි. එම කරුණු සලකා බලා වර්තමාන ඉඩම් පරිහරණ රටාවට ගැලපෙන අයුරින් බැහැර කරනු ලබන ඉඩම්වල අවම අනුබෙදුම් සීමාවන් සංශෝධනය කිරීම සඳහා වන රෙගුලාසි අංක 22.51 ඇලේරක් 48 හා 22.21.10.28 සහ 22.26 ඇලේරක් 5 හා 20.22.27 දිනති අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද අතර එම රෙගුලාසි අනුව ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බැහැර කරනු ලබන ඉඩම්වල අවම බෙදුම් සීමාව 5 පරිදි වේ. 1985 වර්ෂයේ ඉඩම්
ඕඩර් ප්ලීස් ගරු වීරසුමන වීරසේන මන්ත්‍රීතුමා මූලස්ථානයේ. ගරු අමාත්‍යතුමා,
ගරු මූලාසනයේ සිටින මන්ත්‍රීතුමනි, 1985 වර්ෂයේ ඉඩම් නියෝග අනුව අවම අනුබෙදුම් සීමාවන් ආ වාරිමාර්ග ඉඩම් අකර එකහමාරකට තමයි ඒ අවම බෙදුම හැටියට තිබුණේ. නව සංශෝධනය අනුව වාරිමාර්ග පහසුකම් සහිත ඉඩම් කොටස අකරේ දක්වා අඩු කරනවා. මේකට හේතුව ජනගහනය වැඩි, පවුල්වල සමාජිකව වැඩි වෙනවා. ඒ නිසා මේ කොටෝම එක බෙදෙන විදිහට තමයි මේ සහනේ ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම මහගොවි ජනපද හා ගම් පුළුල් කිරීම යටතේ ගොඩයිඩම් අක්කර මේ ගොඩයිඩම එම ඉඩම් පිහිටි පළාත් පාලන බල ප්‍රදේශයේ අවම බෙදුම් ඒකකයේ සැලකිල්ලට අරන් බෙදනවා. මොකද පළාත් පාලන ආඥා පනතේ යටතේ ඒ බලය තියෙනවා පළාත් පාලන ආයතනවලට. ඒ අනුව කටයුතු කරන්න ඉඩ සලස්සලා තියෙනවා. ඒ වගේම අහස්දියෙන් වගා කරනු ලබන ගොඩයිඩම් අක්කර අවම ප්‍රමාණය අක්කර එකයි. ඒ වගේම වාණිජ භෝග තේ රබර් කුරුඳු වගේ වාණිජ භෝග වැනි ඉඩම් වල අක්කර දෙකයි අවම බෙදුම තිබුණේ. මේක අපි අක්කරේ දක්වා අඩු කරලා තියෙනවා බෙදුම. ඒ වගේම මධ්‍යම පාන්තික පන්ති ඉඩම් අක්කර පහයි. මේක මධ්‍යම පාන්තික ඉඩම් අක්කර දෙකමාර දක්වා අපි අඩු කරලා තියෙනවා මහජනයාගේ ප්‍රයෝජනය සඳහා ජනතාවගේ. විශේෂයෙන් අපේ ගරු වාසුදේව නානයක්කාර ඇමතිතුමාත් මතු කළ ප්‍රශ්නයක්. මම මා විසින් 22/3/11 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අංක 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනතේ සංශෝධිත කෙටුම්පත මගින් මම ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. අපි අනුමත කරලා තියෙන එක මේ පනත සංශෝධනය කරන්න අපිට ප්‍රධාන හේතු වුණේ දීමනා පත්‍රකරු මියග ගිය පසු ඉඩම් සංවර්ධනය කළ තැනැත්තාට හෝ එසේ සංවර්ධනයක් නොමැති නම් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වැඩිමහල් දරුවාට උරුමය ලැබෙන පරිදි සංශෝධනය කරලා තියෙනවා. කලින් තිබූ තත්ත්වය අනුව වැඩිමහල් පිරිමි දරුවාට පමණයි අයිතිය ලැබෙන්නේ. ඒ නිසා පවුල්වල විශාල ආරවුල් ඇති වුණා. මොකද අපි දන්නවා වැඩිමහල් දරුවා දෙමාපියන්ට සැලකුවේ නැත්නම් ඒ වගේම අනිකුත් දරුවෝ ඒ දෙමාපියොත් එක්ක ඉඳගෙන ඉඩම සංවර්ධනය කළා දෙමාපියන් සැලකාගෙන හිටපු අයට අවස්ථාව හුඟා දුරට නොලැබුණා. නමුත් අපි සංශෝධනයෙන් පස්සේ ඒ ස්ත්‍රී භේදිකින් තොරව ඒ අයිතිය ලැබෙන්නේ සංවර්ධනය සහ බුද්ධියේ ඉන්න අයට. ඒක මම හිතන්නේ තාම සාධාරණ කාර්යයක් වෙනවා කියලා මම හිතන්නේ. ඒ වගේම ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ දීමනා පත්‍ර ලබා දී ඇත්තේ ගොවි පන්තියේ ජනතාවට. එවැනි ඔප්පුවක් අපේ වාසුදේව නානයක්කාර මෙතුමාගේ ප්‍රශ්නයට පිළිතුර මෙතන තියෙනවා. එවැනි ඔප්පුවක් බැංකුවකට සහ රජයේ පිළිගත් මූල්‍ය ආයතනවලට උකස් කර තම ඉඩම් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම පහසු කරලා තියෙනවා. මොකද අපි ඉඩම් උකස් කරන්න කියලා ජනතාව පොළඹවන්නේ නැහැ. නමුත් අපි දන්නවා හදිසියේ මුදලක් ගන්න ගියපුවාම ණයක් ගන්න ගියපුවාම බැංකුවානේ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රස්සියාදු වෙනවා. ඒ නිසා තමයි ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතියකින් තොරව ඒ සහනය ලබා දීලා තියෙන්නේ. අරමුදල් සපයා ගැනීමේදී උකස් කළ ඉඩමක් ණය ගෙවීම පැහැර හැරිය වුවද වෙනත් පුද්ගලයෙකුට එම ඉඩම බැහැර වුවද දීමනා පත්‍රයේ කොන්දේසි වෙනස් නොවේ. දීමනා පත්‍රයේ හැටියට ගරු වාසුදේව එමෙතුමනි මේක ලැබෙන්නේ නැහැ, බැංකුවට ලැබෙන්නේ නැහැ. මොකද දීමනා පත්‍රයේ කියන එක ජනාධිපතිතුමා අත්සන් කරලා දීලා තියෙන එකේ වගන්ති කිහිපයක් තියෙනවා. ඒ වගන්ති අනුව මේකේ අයිතිය ඒ වාණිජ ආයතන වලට යන්නේ නැති හැටියට තියෙන්නේ.
ගරු වාසුදේව නානක්කාර මැතිතුමා,
දැන් මේ මුදල ගත්තු මුදල ගෙවා ගන්න බැරි වුණොත් ඒ බැංකුවට හෝ මූල්‍ය ආයතනයට ඒ ඉඩමේ අයිතිය සන්තකය සින්න වෙන්නේ නැත්තම් ඒ ඉඩම පිළිබඳව දුන්නු මුදල ඒ බැංකුවට ආපහු අය කරගන්න පුළුවන් විදියක් නැහැ.
මේ දීමනා පත්‍රයේ තියෙන කොන්දේසි නැසි වෙන්නේ නැහැ. මේ සින්නකර ඉඩම් වලට පුළුවන් ඒ විදිහට කරන්න. ඉතින් ඒක බැංකුව සැලකිල්ලට ගන්න ඕන. ණය දෙන බැංකුව. නිසායි අයිති අපි නැති කරලා නැහැ.
එක වඩාත් පැහැදිලි කරන්න පුළුවන් විදිය තමයි ගරු අමතුමනි මේ දීමනා පත්‍ර හෝ මේ ප්‍රධාන පත්‍ර වලින් මේ ලබා දෙන්නේ ඉඩම් කිසියම් ආකාරයකින් බැංකුවලට අයිති වෙන්නේ නැත කියලා අපිට කියන්න පුළුවන් නම් මේ කාරණාව අර්ථකථනයට ඉතුරු නොකර අපිට තේරුම් කරන්න පුළුවන්. ඊටත් වඩා හොඳ මේ බැංකුවලට අයවිය යුතු මුදල් ගෙවලා ඒවා රාජ්‍ය ඉඩම් භාරයකට අරගෙන ඒ ඉඩම් පිළිබඳ ඉන්පසු අනාගත කටයුතු ඒ ඉඩම් භාරයෙන් කරන වැඩපිළිවෙලක් යෙදෙව්වොත් ඉන්දියාවේ වගේ මම හිතනවා වඩා හොඳයි කියලා මේ ආරක්ෂාව ගොවියන්ට ලැබෙයි කියලා.
නෑ මං හිතන්නේ ගරු ඇමතුමනි සාමාන්‍ය ගොවීන්ගේ ඉඩම් ඒ වගේ රාජ්‍ය භාරයකට ගන්නවට මං හිතන්නේ ගොවි ජනතාව කැමති වෙයි කියලා. ඒ තියෙන අයිතිය තවත් මං හිතන්නේ තමන්ගේ අයිතිය වෙනත් තැනකට යන නිසා අපි තමුන්නාසික යෝජනා දෙන්න අපි ඒක ගැන සලකලා බලන්න. ඊළඟට මේ පැවති නීතිය අනුව පැරණි නීතිය අනුව මේ සංශෝධනය කරන්න කලින් ඉඩම මැනීමකින් තොරව දීමනා පත්‍රයක් ලබා දීම නිසා ප්‍රමාණය සහ මයින් නිවැරදි නොවීම මත ඉඩම් ආරවුල් බහුල විය. නමුත් අලුත් සංශෝධනත් එක්ක මැනුම් පොතේ මැනුමක් සහිත දීමනා පත්‍රයක් නිකුත් කිරීමෙන් ආරවුල් තත්ත්වයන් අවම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සමහර අසත්‍ය තොරතුරු මත නිකුත් කරන ලද දීමනා පත්‍ර අවලංගු කිරීමේ හැකියාව ඇති කිරීම තුළින් වංචනික ලෙස දීමනා පත්‍ර නිකුත් කිරීමේ ඉඩකඩ අහුරන්නලා තියෙනවා. මේ පනතෙන් මේ බලය ජනාධිපතිතුමාට කොහොමද ඊළඟ අයිතිය බලයේ තියෙනවා. ඒ බලය පවරලා තියෙනවා. ඒ කියන්නේ වංචා සහගතව දීමනා පත්‍ර කියන්නේ හිටපු ජනාධිපතිවරු අසං වර්තමාන ජනාධිපතිවරයා පවනා නෙමෙයි හිටපු ජනාධිපතිවරුන්ගෙන් අස්සනින් තමයි දීමනා පත්‍රය නිකුත් කරන්නේ. අපි දන්නවා වැරදි තොරතුරු පල්ලැහැයින් යන තොරතුරු ග්‍රාම සේවල් නිලධාරියාගේ ඉඳන් උඩර එනකොට වැරදි තොරතුරු වලින් මේ දීමනා පත්‍රය ලැබිලා තියෙනවනම් ඒක සාධාරණ හේතු ඉදිරිපත් කරොත් නැවත පුළුවන්කම අවලංගු කරන්න ඒ අයිතිය ලැබිලා තියෙනවා මේකෙන්. ඒ වගේ තොරතුරු ඉඩම් අමාත්‍යාංශය අපිට එනවා. මම හිතේ අපේ ගයන්ත කරුණ අතිල ගැනතුමා සිටියා එතුමාටත් ඒ තොරතුරු ඇවිල්ලා ඇති. ඒ වගේම ඊළඟ කාරණේ තමයි බලපත්‍ර හා දීමනා පත්‍රවල ඉඩම් බෙදීමට හැකි ප්‍රමාණය පළාත් පාලන ආයතනවල ඒ සීමාවන් අනුව ඒ අයිතිය එහෙම දීලා තියෙනවා. අපි ඒක වෙනස් කරලා නැහැ පළාත් පාලන ආයතනයේට. ඒ වගේම අපි මධ්‍යම පාන්තිකයන්ට පහක් දීලා තිබ්බ එක දෙකමාර කරලා තියෙනවා. මේක මම හිතන්නේ අපේ වාසියවැමතුමා කැමති වෙයි. මේක වැඩිපුර ජනතාවට ඒකේ වාසි සැලසෙන නිසා. ඒ වගේම අපි මේ රෙගුලාසි වලින් අද බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ වර්තමාන දීමනා පත්‍ර මගින් දැනටමත් බැහැර කර ඇති ඉඩම් වල අවම අනුබෙදුණු සීමාවන් සංශෝධනය කිරීම සඳහා දීමනා පත්‍රය අවලංගු කර නව දීමනා පත්‍ර නිකුත් කළ යුතුවේ. නමුත් මෙම සංශෝධන තුළින් දීමනා පත්‍රය අවම අනුබෙදුණු සීමාවන් සංශෝධනය ප්‍රාදේශීය ලේකම්ට බලය පවරා ඇත. එමගින් මහජන අවශ්‍යතාවයන් කඩමින් ඉටු කළ හැකිය. මොකද අපි දන්නවා මේ ඉඩම් සංවර්ධන ආඥා පනත අවුරුදු 87කට පස්සේ තමයි අපි සංශෝධනය කරලා මේ රෙගුලාසි අද සංශෝධනය කරන්න කටයුතු කරන්නේ. අපි දන්නවා විශේෂයෙන්ම මේ මේ ගොවි පන්තියේ ඉඩම් ඒ වගේම ජනපද ඉඩම් වල හුඟාදුරට ඒ ඉඩම් ඒ ගොවි මහතාගෙන් පස්සේ නැත්නම් දෙමාපියන්ගෙන් පස්සේ මේක සුදුසට ගොවිතැන් කරණය කෙනාට ලැබුණේ නැහැ. ඒ වගේම මේ සංවර්ධනය කරන කෙනාට ගෙදර පවුලේ ලැබුණේ නැහැ. මේ නිසා විශාල වශයෙන් අද උසාවිවල වැඩියෙන්ම තියෙන ඉඩම් නඩු. ඒ වගේම ඉඩම් නිසා තමයි වැඩියෙන්ම මරණ ඇති වෙනවා, මිනී මැරුම් ඇති වෙනවා. ඒ වගේම අපි දන්නවා උසාවිවල නඩුවක් උසාවියේ ගොනු කරාට පස්සේ අවුරුදු 30-35 යනවා නඩුවේ මේ තීන්දුව දෙන්න. සමහර විට නඩුව ඉදිරිපත් කරපු පැමිණිලිකාරුට තමන්ගේ ජීවිත කාලයවත් තමන්ට ලැබෙන්නේ නැහැ, මේකට විසඳුමක් ලැබෙන්නේ නැතුව මිය යනවා. ඒ වගේම අපි දන්නවා පවුලේ සහෝදරයෝ ගහමරා ගන්නවා. උගාක් උදාහරණ මම ජීවත් වෙන මම නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ ගෝ ජනතාව අතර විශාල වශයෙන් මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා. දැනට කටකතාවක් කියනවා, මට උදෙස් ස්වාමි වහන්සේ නමක් මාත් එක්ක කතා කරා. උන්වහන්සේ කිව්වා මේ MCC යුසුම ක්‍රියාත්මක කරන්නද ඇමතුමා මේ සංශෝධනය හදන්න කියලා. මම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන, මමත් සාමාන්‍ය ගෝපාල පවුලක පුද්ගලයෙක්. මටත් ඔය අකර පහේ සීමාව බලපානවා, බෙදුම් ඒකකය බලපානවා. ඒ වගේම මමත් පවුලේ වැඩිමලෙක්. එහෙනම් මම මගේ ඉඩම් බෙදා ගන්න සහෝදරත්වයක ගහ ගන්න ගියේ නැහැ. එනිසා මේ ඉදිරිපත් කිරීමේ මගේ අයිතියක් නැති වෙනවා වැඩිමහල් පුද්ගලයෙක් හැටියට පවුලේ ඒකත් මම ප්‍රකාශ කරන්න ඕන නමුත් අපි විශේෂයෙන්ම සලකන්න ඕන මේ නඩු ටික අඩු කරලා මිනිමරුන් අඩු කරලා රටේ තියෙන ඒ වගේම සහෝදරයෝ දෙමාපිය අතර තියෙන අරගල අඩු කරලා මේ සමාජයට බොහෝ පහසුවෙන් තමන්ගේ ඉඩම් ටික පාවිච්චි කරන්න නිවසක් හදාගන්න ඒ වගේම වාණිජ කටයුත්තකට කුසකාර්මික කටයුත්ත සඳහා අනිවාර්යයෙන්ම මේ පහසුකම් ලබා දිය යුතුයි රටේ හැම සංවර්ධනයකටම ඉඩම බලපාන ඕනම සංවර්ධන ඉඩම තමයි මුල් වෙන්නේ ඒ නිසා මේ ඉඩම කළමනාකරණය කිරීම අපි ඉතාම ඕනෑකමින් කළ යුතු දෙයක් අපි අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් නිරන්තරයෙන්ම අපිට උපදෙස් දෙනවා මේ රටේ උපන්න සිංහල වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් දෙමළ වෙන්න පුළුවන් බර්ග මැලේ වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට ඉඩම් කැපල්ලා ජීවත් වීමේ අයිතිය තියෙනවා ව්‍යාපාරයක් කරන්නයි පහසුවෙන් ඉඩම ලබා දෙන්න කුෂිකාර්මික කටයුත්ත සඳහා ඉඩම පහසුවෙන් ලබා දෙන්න ආයෝජ්‍යයන්ට රස්සියාදු නොවි තමන්ගේ කටයුත්ත කරන්න යන ඉඩම් ලබා දෙන්න කියලා ඒ නිසා මේ වෙනකොටත් අපි ඉඩම් අමාත්‍යාංශය හැටියට ජංගම සේවාවල් පවත්වලා මම උතුරේ නැගෙනහිර සහ දිස්ත්‍රික්කවලට ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට ගිහිල්ලා ඒ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය විසඳන්න අපි කටයුතු කරනවා. ඉතින් අපි විශේෂයෙන්ම මොකද මේ රටක් සංවර්ධනය කරනකොට මේ අයිතිය ඕන අවශ්‍ය වෙන ජනතාවට. මොකද MCC ගිවිසුමකට මේ රටේ එහෙම ඉඩම් දෙන එකක් මං ඉඩම් ඇමතිවරයා වශයෙන් ඉදින්නම් කරන්නේ නැහැ කියන එක මම සාතික වෙනවා. මොකද මම සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට ඒ වගේ මම දන්නවා. කවදාවත් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා MCC ගොමුදට මේ රටේ ඉඩම් ඇමරිකාවට පවරා දෙන්න යන්නේ නැහැ කියන එක මහින්ද රාජපක්ෂ ජනාධිපති අගමැතිතුමා ඉන්න එක මේක වෙන්නේ නැහැ කියන එක අපි පැහැදිලිවම දන්නවා. අපි දන්නවා MCC ගිවිසුමට නෙමෙයි මේ රට කාලයක් රටෙන් භාගයක් බෙදලා දීලා තිබුණා. ඒක අපේ හුඟක් දෙනෙකුට අමතක වෙලා. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හිටපු අගමැතිතුමාගේ ආණ්ඩුව කාලේ තුනෙන් දෙකක් මුහුදු ප්‍රදේශය ඒ වගේම තුනෙන් එකක් උතුරු නැගෙනහිර ඉඩමුත් බෙදලා වෙන් කරලා දීලා තිබුණේ ගිවිසුමකින්. ඒවා එකතු කරපු ඒවා එකතු කරන්න කටයුතු කරේ මේ රාජපක්ෂවරු. දා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ නායකයා හැටියටත් අද වර්තමාන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරක්ෂක ලේකම්වරයා හැටියටත් දා කටයුතු කරමින් අපිට අහිමිලා ගිය භූමිය එකතු කරපු නායකයෝ. ඒ නිසා මං හිතන්නේ නැහැ ඇමරිකාවටවත් තව සමාගම් වලටවත් මොකද වන්තුමා හරි හරි හරි
දෙවිඳු කුමාරතුංග මැතිතුමා දීමනා පත්‍රයක මේකේ අර අපි සම්මත කරපු මේ පාර්ලිමේන්තුව සම්මත කරපු පනතේ පළවෙනි පිටුවේ 25 වෙනි පෙළිය යටතේ අත ආ වෙන උපවගන්තිය තියෙනවා ඉඩම් ඒ ඉඩම් කොටස බලපත්‍රලාභී වාණිජ බැංකුවක් රාජ්‍ය උපස්සා ආයෝජන බැංකුව ලංකා සංවර්ධන මුදල් බැංකුව ජාතික ශ්‍රී ලංකා ජාතික සංවර්ධන බැංකුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ආදි වශයෙන් මෙව කළා ඒ අර උකස් තියන්න ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. එතකොට ඒ එතකොට දැන් ඔබතුමා කියන විදිහට ඒ උකස් තියලා මුදලක් ලබාගෙන යම් හේකින් ඒ ගොවි මහතෙකුට ඒ මුදල ගෙවන්න බැරි වුණොත් ඒක බැංකුව සතු වෙන්නේ නැද්ද එතකොට? අපි අර කරපු සංශෝධනය තුළ තියෙනවා ප්‍රාදේ උපදිසපතු කියන්නේ දිසපතුමාගේ අවසරයකින් තොරව කලින් අර ඒ පනත අනුව ඉඩම් පනත අනුව ඒ දිසපතුමාගේ අවසරයකින් තොරව එහෙම උකස් කියන්න බෑනේ මේ බලපත්‍රලාභී ඉඩම්. දැන් මේ අපි අලුත් මේ සම්මත වෙච්ච පනතෙන් ඒ දිසපතුමාගේ අවසරය ගැනීම ඉවත් කරලා තියෙනවා. එතකොට මං අහන්නේ දැන් එහෙම මේ බැංකුවකට උකස් තිබ්බොත් එහෙම අර ඔබතුමා කලින් දැන් කරපු වාසුදේව ඇමතිතුමාගේ ප්‍රශ්නෙට කරපු පැහැදිලි කිරීම අනුව ඒක ඒ බලපත්‍රලාභීන්ට ඒ ඉඩම අහිමි වෙන්නේ නැද්ද යම් හේකින් මුදල් ගෙවන්න බැරි වුණොත් මේක බැංකුව සතු වෙන්නේ නැද්ද?
නෑ ප්‍රාදේශීය ලේකම්ගේ සාතිකයේ ගන්නේ ඉඩමේ අනන්‍යතාවය ඔප්පු කරන්න. දැන් අපි දැන දීමනා පත්‍ර සහ බලපත්‍ර ඊට පස්සේ මොකද
මුලාසුන වන ගරු මන්ත්‍රීතුමනි ස්තුති. ඔබතුමාගෙන් අහන්න සූදානම් වෙන්නේ දැන් මේ මෙරටේ දුප්පත් අහිංසක මිනිස්සු ජීවත් වෙලා ඉන්න පුංචි ඉඩම් දැන් ඒ එක එක ඔප්පු වර්ග වලින් දීලා තිබුණා ඒගොල්ලන්ට ප්‍රශ්න තිබුණා ඒගොල්ලෝ විකුණුවේ නෑ මේවා දැන් මේ ක්‍රමයේදී උගස් කියන්න දුන්නා වගේම මෙයට යම් කෙනෙකුට අන්සතු කරන්න අවස්ථාවක් මේකෙන් ලැබුණොත් ඒක ලොකු විනාශයක් රටේ මහා ව්‍යාපාරයක් ජාවාරමක් සිද්ධ වෙයි අහිංසක මිනිසුන්ව තල්ලා පෙරලා ඒ නිසා මේකෙන් අවස්ථාවක් තියෙනවද ඒකට ඒකට යම් විදියක විකුණන්න නැතුව තියාගෙන ජනතාව ආරක්ෂා වෙන වැඩපිළිවෙළක් තියෙනවද නැද්ද කියලා පොඩ්ඩක් ඔය ගාම කිව්වොත් හොඳයි
ගාන්ධ කරුණාතිලක මැතිතුමා
මැතිතුමා දැන් ප්‍රාදේශීය ලේකම්ගේ අවසරයකින් තොරව උගස් තියන්න දැන් මේ සංශෝධනයෙන් ඉඩ ලැබෙනවා එතකොට යම් කිසි කෙනෙක්ට පුළුවන් හිතාමතාම ණය ගෙවන්නේ නැතුව පැහැර හැරලා ඒ ඉඩම විකිණීමට අවස්ථාවක් සලසලා දෙන්න එන්නේ ඒක තමයි අපි
අහන්නේ නෑ මෙතන මෙතන මැතිතුමා හරි මුතුමාලා ඔක්කොම කියන්නේ ඒ කාරණේ දැන් මෙතන මේ අපේ බලාපොරොත්තු වුණේ අර සියන රස්තියාදු ආඩු කරන්න විතරයි. එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය අවශ්‍ය වෙන්නේ ඉඩමේ අනන්‍යතාවය සහවය තහවුරු කරන්න විතරයි. ඉතින් අනන්‍යතාවය තහවුරු කරන්න අපි කියන්නේ අපි මේකට ස්ථීරවම මේ මේ මනුමකින් ඒ බලපත්‍රය ඔප්පුව ලබා දෙනවා. ඉතින් ඊට පස්සේ අර මේ මේ ප්‍රාදේශීය ලේකම්ගේ මේ අනන්‍යතාවය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සැකයක් තියෙනවනේ ඒක තහවුරු කරන්න තමයි ප්‍රාදේශීයක අවශ්‍ය වෙන්නේ. බැංකුවල යම් යම් කොන්දේසි නීති රීති තියෙනවා. ඒ බැංකුවලට අදාළ දෙයක් ඒක. එහෙම නැත්නම් විලා විකුණන්නවත් මේ ඒ බැංකුත් නම් කරලා තියෙනවා. ඒ රජයේ බැංකුව උගත් දුරට.
වාසුදේව නායකර මැතිතුමා
මේ ඉඩම් උගස් නීතියක් තියෙනවා මේ රටේ. ඒ උගස් නීතිය අනුව මෝගේජස් ඇක්ටයක් තියෙන බිල්ලයක්. ඒ උගස් නීතිය අනුව වෙන් උකසට තැබූ යම් දෙයක් බාණ්ඩයක් හෝ ඉඩමක් එය ඒ උකසට යටත් වූ මුදල නොගෙව්වොත් එය විකුණන්නට වෙන්දේසිය පුළුවන් කියලා නීතියක් තියෙන. දැන් ඒ නීතිය වලංගු වෙනවා මේවා පිළිබඳව. ඒ නිසා ඒ නීතිය කුමන නීතියක කෙසේ සඳහන් වුවත් මේ ඉඩම් වෙන්දේසියේ විකිණිය නොහැකිය කියලා අන්න ඔබතුමා වගන්තියක් දැම්මොත් ඔන්න මේ ආරක්ෂාව ලැබේ.
දැන් ඔබතුමාලාගේ දැන් මේක මේ MCC මේක දැන් ඔබතුමාලාගේ තියෙන සැකේ තියෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහතිකේ ගන්න එක අවශ්‍ය නැහැ කියන එකනේ. අපි මේ සංශෝධනය ඉවත් කරන්න මම කැමතියි. ඒ කිසි ගැටලුවක් නැහැ. හා බැංකුව නෑ බැංකු ණයක් ගන්න මේ ඒකේ තියෙන සාමාන්‍ය තත්ත්වර යන්නේ. මේක ඇත්තටම මේ අපිට අවශ්‍ය නැති
දෙයක් නෙවෙයි. මේක පොයින්ට් කෝඩ් එකේ දීපක් ගන්න.
මේක සඳහන් කරන්න ඕනෙත් නෑ.
දැන් මේක කරුණා කළා මේ අපි ඇහැව්වේ
පොයින්ට් කෝඩ් එක ඉදිරිපත් කරන්න ගරු අමාත්‍යාගේ ප්‍රකටතාවය ලැබෙනවා නම් කතා ගන්න අවශ්‍ය වෙන්නේ
නැහැ. අහන්නේ මේක ඉතාමත්ම වැදගත් ඔබතුමාලා අපි
සිල්දනාට තියෙන ඔබතුමාට වෙලාව වෙන් වෙලා තියෙන කතා ගන්න වෙලාව.
ඒක හරි නමුත් මෙතුමාට ආයේ උත්තර දෙන්න වෙලාවක් නැහැ නේද? ඒකට සමහරලාට
නෑ ඔබතුම අවසර දෙනවා නම් ගරු අමාත්‍යම අවසර දෙනවා නම්
ඔබතුම අවසර දෙන්නේ නැත්නම් අහන්න නැතු ඉන්නා
සාකච්ඡා කරලා විසඳුම් වලට එන්න පුළුවන් ඒක මම එක්ක
ඒකයි ඒ අවස්ථාව දෙන්න අපි මේ කායික්ව තරහට ඒ ප්‍රශ්නේ නෙමෙයි අපි ඔක්කොම දෙනා මහජනතාව වෙනුවෙන් ඉන්නේ දැන් ප්‍රශ්නේ මේකයි අපි අහන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඔබතුමා කිව්වා ඒ හඳුන්වා දීම සඳහා තමයි ඒ අයිතිය ගැන කියන්නයි ඒක තියෙන්නේ කියලා නෑ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පසුවිපුරමක් කරනවා එයාගේ ජීවන තත්ත්වය සහ එයා කරන්න යන්නේ මොකද්ද කියන එක මේ විකිණීමකට හෝ උගස් ලැබීමකට යනකොට ඒක කරනවා. ඒ ඒකෙදී විශාල වශයෙන් ඒගොල්ලෝ රැකෙනවා ආරක්ෂා වෙනවා ඒගොල්ලෝ නොදන්තු දෙයක් හරි කියලා දෙනවා. ඒක නැතු වෙනවා මෙතනේ. පසුවිපුරම සම්පූර්ණම ඒ නැතු වෙනවා ජනතාව නිකන් තීන්දුව ගන්න ගන්නවා. එතකොට අපි අහන්නේ මේක විකුණන්න පුළුවන්ද බැරිද කියලා කියන්නේ කියලා.
සංශෝධනයක්
කරනවා. හරි අමාත්‍යමා.
හරි මේ අපිට මේ මේකදී මේක සංශෝධනය කරන්න පුළුවන්.
ගරු අමාත්‍යමාගේ වෙලාව එතුමා අවසරය ලබා දෙනවා නම් නන්නම් නීතිය.
මම ලබා දෙන්න කවන්නේ ප්‍රශ්නයක් නෑ.
ගරු ලක්ෂ්මණ කිරියාල මැතිතුමා.
ඇත්ත වශයෙන්ම මේ පරිතේ මූලධර්ම ව්‍යාපාලන ආණ්ඩුව කාලේ සාකච්ඡා වුණා.
අපි ගෙනාවේ.
ඔව් අපේ ගාන්ත මැතිතුමා ඒකට මූලික වුණා. ඇත්තෙන්ම මේ ප්‍රශ්නේ තමයි දැන් අවුරුදු 100ක් විතර මේ ඉඳන් LDO පර්මිට් යටතේ තියෙනවා. නමුත් ගොයිට මේව දිනු කරන්න ප්‍රාග්ධනේ නැහැ. They don't have capital. ඉතින් අපි යහපාල ආණ්ඩුව කාලෙත් අපි සාකච්ඡා කරුවා මේ LDO පර්මිට් ඔය විවිධ පර්මිට් වල තියෙන ඉඩම් දියුණු කරන්න ගොවීන්ට යම්කිසි ක්‍රමයක් හදන්න ඕන සභාපතිතුමනි. ප්‍රාග්ධනේට දැන් අවුරු 100ක් විතර මෙවුව තියාගෙන දියුණු කරලා තියනවද? ප්‍රාග්ධනේට දී ප්‍රාග්ධනේ ලබා දෙන ක්‍රමයක් තමයි මම හිතන්නේ අපි කවුරුත් අදහස් කළේ.
ගරු අමාත්‍යමා අනුර පිදාසන යාපා මැත්තුමා
තවස්සෙන්ම මේ පසුගිය රජයේ තියෙන කාලේ මේ ඉඩම් වලට සින්නක්කර ඔප්පු ලබා දීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරුවා. ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. දැන් අපි ජීවත් වෙන ප්‍රදේශවලත් මෙවැනි ඉඩම් තියෙන අය එම විකුණන්න සියලු දෙනාම අදහස් කරන්නේ නැහැ. ඒකේ ඒගොල්ලන්ට අයිතිවාසිකමක් නැහැ. අඩු ගානේ කකේ තියෙන ගහක් කපා ගන්නවා. එවැනි විශාල ප්‍රශ්න තියෙනවා. ඉතියා විසඳිය යුතු මොකද දැන් પરම්පරා ගානක් පදිංචි වෙලා ඉන්නවා. දරුවොත් ඉන්නවා. දරුවන්ගේ දරුවොත් ඉන්නවා. මට ඒ දරුවන්ටත් දරුවෝ ඉන්නවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ පොදුවේ අපි මේ සියලු මීඩම් විකුණා ගනී කියන උපකල්පනය කියන එක මම හිතන්නේ අසාධාරණයි. සෑම අවස්ථාවකම අපි වඩා හොඳ නීතිමත් තේ ඇති කරන්න ඕනේ අපේ රටේ ඉඩම් සම්බන්ධයෙන්. මොකද අයිතිවාසිකමක් පිළිබඳ හැඟීමක් තියෙනවා නම් ඒ පුද්ගලයා ඉඩම දියුණු කරගන්නවා. එහෙම නොතිපැන තියෙන තාක්කල් ඔහු ඉන්නේ දරිද්‍රතාවයේ පතුලේ. අපිට හැමදාම ගම් වලට ගියාම පසුගිය ඉඩම් ප්‍රතිසංස්කරණ පණතියට ඉඩම් ප්‍රදාන පත්‍රයට දීලා තියෙන ඔල අඩු ගානේ කොළ කෑල්ලක්වත් නැති දැන් තියෙනවා. ඒ අය අපිට හැමදාම කියනවා. ඒ නිසා යම් සංශෝධනයක් ඉදිරිපත් කිරීම හොඳයි. එවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා කියන්නේ වෙකිනීම කියන කතාව පොදුවේ ගන්න නැතුව විශේෂිත අවස්ථාවල ඇති කරන අවස්ථාවල ඒ පිළිබඳ යම් ආකාරයක අයිතියක් ඉතුරු කරගන්න ක්‍රමයක් හදන එක නරක නෙමෙයි. නමුත් ඒක හදන්න අමාරුයි. උකස් තිබ්බොත් බැංකුවකින් ඒක මේ නැති වුණොත් වෙන්දේස් කරන මම හිතන්නේ නැහැ ඒක හැමතැනම වෙනවා කියලා. එවැනි නූගත් තත්වයක අපේ රටේ ජනයක් නැහැ. මම හැමතුමාට වෙනුවෙන් මම මේ සාකච්ඡාවට පැහැදිලි කරේ.
ගරු අමාත්‍යමා
නේද තමුන්නාසලා කියනවා නම් මම ලෑසි ඒකට නේද ප්‍රාදේශීය ලේකම්ගේ සහතිකේ ප්‍රාදේශීය ලේකම්ගේ නෑ ඔබතුමාලා දැන් කතා කරන්න මම කාලේ වන් දුන්නා ගොඩා ඔව් පැහැදිලි කරන්න කියලා
ඇමතුමා අපි දැන් මෙතන මං හිතන්නේ සියලු දෙනාම මතු කරේ දැන් මම උතුමාට උදාහරණයක් එක කියන්නම්. විශේෂයෙන්ම මේ කොළඹ නගරයේ තිබෙනවා මේ මේ නගරය ඇතුලේ ඉතාම වටිනා වාණිජ වටිනාකමක් තිබෙන ප්‍රදේශ තිබෙනවා. ඒ වතු ආශ්‍රිත ගෙවල් තිබෙනවා. ඉතින් ඒ ගෙවල් වලට පහුගිය කාලේ 80 ගණන් වල නිවාස ඔප්පු ලබා දුන්නා. ඒ ඔප්පු ලබා දීම තුල විශේෂයෙන්ම මේ කොළඹ නගරයේ තියෙන විශාල ව්‍යාපාර ආයතන බහුජාතික සමාගම් විශාල අධික මුදල් වලට සම්පූර්ණයෙන්ම මේ වතු ටික අද වෙනකොට ලබාගෙන තිබෙනවා. ඒ විශාල මුදල් ගෙවලා. ඒක ඊටාම සංවිධානාත්මකව ඒගොල්ලන්ගේ ව්‍යාපාර පැත්තෙන් ඒගොල්ලෝ දක්ෂ විදියට ඒ වතු වල ඉන්න ජනතාවට විශාල මුදල් ගෙවලා කොළඹ නගරෙන් පිටමන් කරා. ඒක තවම පවතිනවා. ඉතින් මම අහන්නේ දැන් මේක තුල ඒ ඉඩමේ අයිතිකරුවට යම් අයිතියක් ලබා දීම ගැන ගැටලුවක් නැහැ. ඒ වගේම ඒ ඉඩමේ අයිතිකරුවට ඒක සංවර්ධනය කිරීම ගැන ගැටලුවක් නැහැ. මම අහන්නේ ඉදිරියේදී මෙවැනි සමාගම් ඉදිරිපත් වෙලා මේ ඉන්න අහිංසක ජනතාවගේ වතු ටික Tamange අතට පත් කර ගැනීම සඳහා මේක තුල යම් කඩක් ලබා දෙනවද කියන එක තමයි තියෙන මෙතන පැහැදිලි කිරීමට අවශ්‍යකම තියෙන්නේ.
නෑ
තමුන්නාන්සලා නෑ තමු දැන් කියන්නේ ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය අවශ්‍ය නොවුනොත් මෙතන ප්‍රශ්නයක් වෙයි කියලා නෙමේ මේ දූෂණයක් වංචාවක් වෙයි කියලා කියන්නේ ඉඩම් අයිතිය වෙන පැත්තරයි කියලා. මම මේ ප්‍රාදේශීය ලේකම්ගේ සහතිකය කියන්නේ මේකට විශාල බලපෑමක් නැහැ. ඒ නිසා මම ඒක සංශෝධනය කරන්න කැමතියි. සංශෝධනය ඉදිරිපත් කරන්න. ඒක අවශ්‍ය නැහැ. ඔව්. හොඳයි නේද තමුන්නාන්සලා දැන් මේ කාලේ තියෙනවද
වෙලාව අවසාන කරව ඔබතුමාගේ
ඔව් නම කතා කර
වර්ග ගෙමදි මන්තුමා
ඔබතුමා දක්වපු අදහස් වලට ඉතාම අපි ගරු කරනවා. ඒ සඳහා අපි ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මේ ඉඩම් අයිතිය අන්සතු වෙන්න නොදීම සඳහා යම් පියවරක් ගන්න පුළුවන් ද කියන එක ගැන ඒ සඳහා ඔබතුමාගේ නායකත්වයෙන් ඒ කියන්නේ අමාත්‍යංශ කාරක සභාවක් තුළ යම් විශේෂ විධිවිධානයක් පනවා ගන්න පුළුවන් ද කියන එක ගැන සාකච්ඡාවක් ඇඳවන්න අපි ඉතාම ගරු කරන ඔබතුමා මේ සවන් දීම සම්බන්ධයෙන් බොම්පි.
නැපි මේ සවන් දෙනවා කියන්නේ මම ඉතින් සාකච්ඡා කරලා මේක අපි නේද එක එක කතාන්දර ගියා MCC ගිවිසුම නැවත ක්‍රියාත්මක කරනවා කියලා. මේ මේක ඇති MCC ගිවිසුම නැහැ. මේකර පිරිමි දරුවාට පමණක් අයිතිය තිබ්බේක පවුලේ යානු දරුවාටත් අයිතිය ලබා දීලා ඒ සියල්ලට මේ අයිතිය ලැබෙන විදියට ඔව් ඒ වගේ තමයි වෙන්නේ. ආ ඊළඟට දැන් අකර පහක් තියෙනවා නම් ඒ අකර පහ බෙදන්න කියපුවම මේ දැන තියෙන නීතිය අනුව බෙදන්න බෑ. ඉතින් ඒක අපි
විවාදයට සම්බන්ධයෙන්ම ගරු අමාත්‍ය කාලය අවසානයි.
අකර එකමාර අකරේ කරා. ඉතින් මේක විශාල ජනතාවට සහනයක් දෙන සංශෝධන සහ රෙගුලාසි ගෙනලා තියෙන්නේ. අපි වාසුදේවනානේ කරමතුමා සහ තමුන්නාන්සලා ගියර සැකයක් තියෙනවා. ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ගත්තේ නැත්තම් මෙව්වා බැංකු වලට විකුණයි කියලා. ඉතින් ඒ නිසා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය කියන එක අපි මේ සංශෝධනයේදී ඉවත් කරන්න. හැබැයි ගිය පණතින් අපි සංශෝධනයෙන් ඒක මේව පුළුවන් නේද ඒක කරන්න? පුළුවන් නේද? ඔව්. ඉතින් අපි එහෙම වුණොත් ඒක අයින් කරලා මේක සම්මත කරන්න සම්මුණාන්සලා සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා.